දයාපර දුවේ පුතේ ප්‍රාථමිකංශයේ දෝදරුවන් වෙනුවෙන් ගෙනෙන පාඩම ඔබට සමීප කරන්නටයි අප දැන් සූදානම් වෙන්නේ. අද දවසේදී පාඩම ඔබට සමීප කරනවා ගලින්බිඳුනු වැව කලාපී මහගස්වැව මහාවිද්‍යාලයේ ඊරෝෂා කුමාරි සෙනවිරත්න මහත්මිය.
ආයුබෝවන් ටීචර්.
ආයුබෝවන් දරුවනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, අද රජරට ගුරු ගෙදරින් ඔයාලට කියලා දෙන්න යන්නේ තුන්වන ශ්‍රේණියේ පරිසරයේන අපි ලක්වැසියෝ කියන තේමාව. ඉතින් පුතේ, මේ ලක්වැසියෝ කියන පාඩමේදී අපි මොනවද ඉගෙන ගන්නේ? පුතේ, අපි මේ ලක්වැසියෝ කියන තේමාවේදී ඉගෙන ගන්නවා ජාතික ගීය පිළිබඳව, අපේ ජාතික කොඩිය පිළිබඳව, ඒ වගේම පුතේ රටේ ජීවත් වෙන ජාතීන් පිළිබඳවත් අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. අපි මුලින්ම පුතේ අපේ අනන්‍යතාවයේ පෙන්වන්න පුළුවන් විදිය ගැන තමයි කතා කරන්නේ. අපේ අනන්‍යතාවයේ පෙන්වන්න පුළුවන් ආකාරය තමයි පුතේ ජාතික ගීය තුලින්, ජාතික කොඩිය තුලින්, ඒ වගේම ජාතික සංකේත තුලිනුත් අපට අපේ අනන්‍යතාවය පෙන්වන්න පුළුවන්. ඉතින් පුතේ, මේ අනන්‍යතාවය පෙන්වන ජාතික ගීය ගැන තමයි මම ඔයාලට මුලින්ම කියා දෙන්නේ. පුතේ, ජාතික ගීය නිවැරදිව ගායනා කරන්න පුළුවන් වෙන්න ඕනි. වැරදි වචන ගායනා කළොත් අපේ ජාතික ගීයට අගෞරවයක් වෙනවා. ඒ වගේම පුතේ, ජාතික ගීය ගායනා කරනකොට අපි ඉන්න ඕනේ පිළිවෙලක් තියෙනවා. අපිට ඕන ඕන විදිහට නම් ජාතික ගීය ගායනා කරනකොට ඉන්න බෑ. ඔයාලා දන්නවද පුතේ ජාතික ගීය නිර්මාණය කළේ කවුද කියලා?
ඔව් ටීචර්, අපි දන්නවා.
ඔව්, කවුද පුතේ ජාතික ගීය නිර්මාණය කළේ?
ආනන්ද සමරකෝන් මහතා.
ඔව්, ආනන්ද සමරකෝන් මහතා තමයි මේ ජාතික ගීය පද රචනා කරලා තියෙන්නේ. ඉතින් පුතේ, මේ ජාතික ගීය ගායනා කරන විට අපිට ඕන ඕන විදියට ඉන්න බෑ කියලා මම කිව්වනේ. එහෙනම් පුතේ, අපි ජාතික ගීය එහෙනකොටම අපි වාඩි වෙලා ඉන්නවා නම් ඒ වාඩි වෙලා ඉන්න තැනින් නැගිටින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට පුතේ, අපි පළමුවෙම බලමු මේ ජාතික ගීය ගායනා කිරීමේ අරමුණු මොනවද කියලා. ජාතික ගීය ගායනා කිරීමේ අරමුණු තමයි පුතේ ජාතිය පිළිබඳ අභිමානයක් ඇති කිරීම. ඒ වගේම එකමුතුකම, සමගිය වර්ධනය කරන්නත් මේ ජාතික ගීය ගායනා කිරීමේ අරමුණක් වෙනවා. ඒ වගේම ජාතියට ගෞරවය පුද කරන්නත් මේ ජාතික ගීය ගායනා කිරීම තුලින් බලාපොරොත්තු වෙනවා. බලන්නක පුතේ, මේ ජාතික ගීයේ අභ්‍යන්තරය දිහා බැලුවාම, නැත්නම් මේ ජාතික ගීය අන්තර්ගතය දිහා බැලුවාම අපේ රටේ තියෙන අභිමානවත් බව අපිට පෙන්වලා දීලා තියෙනවා. කොහොමද? නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා. ඒ වගේම ඔබ අප ආලෝකේ අපගේ අනුප්‍රාණී. ඔබ අප ජීවනවේ අප මුක්තිය ඔබ වේ. ඒ වගේ වචන වලින් අපේ ජාතිය පිළිබඳ අභිමානයක් ඇති කරලා තියෙනවා. ඒ වගේම එකමවකගේ දරු කෙළබැවිනා යමු යමු වී නොපමා. ඒ වගේ පදපේලි වලින් එකමුතුකම, සමගිය වර්ධනය කරන්න අරමුණු කරගෙන තියෙනවා. එහෙනම් පුතේ, අපි ඊළඟට බලමු මේ ජාතික ගීය ගායනා කරන විට අපි සිටිය යුතු ආකාරය කොහොමද කියලා. කොහොමද පුතේ අපි ජාතික ගීය ගායනා කරද්දී ඉන්න ඕනේ?
සීරුවෙන්.
ඔව්, සීරුවෙන්. සීරුවෙන් කිව්වට පුතේ අපි සීරුවෙන් නෙමෙයි ඉන්නේ. අපි ශරීරය ඍජුව තබා ගන්න ඕනේ. ශරීරය එහෙට මෙහෙට වැනෙන විදිහට ඉන්නේ නැහැ. හරි කෙලින් ඍජුව නිසලව තබා ගන්න පුරුදු වෙන්න ඕනේ. ඊළඟට පුතේ ශරීරය හා දෑත් අතර හිදසක් ඇති නොවන ලෙස අත් මිට මොලවලා මාපට ඇඟිලි දෙක පොළව දෙසට යොමු වෙන ආකාරය තමයි ශරීරයේ දෙපසින් අත් දෙක තබා ගන්න ඕනේ. ඔයාලා කිව්වා සීරුවෙන් ඉන්න ඕනේ කියලා. ඔව්. ඒ කියන්නේ පුතේ දෙපා විලිඹු දෙකින් ලං වෙන ලෙස හා ඇඟිලි පෙදෙස ඈත් වෙන ලෙස තමයි තබා ගන්න ඕනේ. හරියට කිව්වොත් කොයි වගේද පුතේ?
ඉංග්‍රීසි වී අකුරේ හැඩයට.
ඔව්. ඉංග්‍රීසි හොඩියේන වී අකුරේ හැඩයට තමයි අපේ පාද තියා ගන්න ඕනේ. ඒ වගේම පුතේ හිස කෙලින් තබාගෙන ඇස් මට්ටමින් එකම ඉලක්කයක් දෙස බලාගෙන ඉන්න හුරු වෙන්න ඕනේ. එතකොට ජාතික ගීය ගායනා කර අවසන් වුණාට පසුව හිසනවා ආචාර කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා තමයි පුතේ මේ දේවල් හුරු කරන්න ඔයාලගේ පාසල් කාලේ තුල පාසලේ පවත්වන රැස්වීම වලදී ජාතික ගීය ගායනා කිරීම අනිවාර්ය කරලා තියෙන්නේ. ඔයාලා ඒ ජාතික ගීය ගායනා කරොට ඉන්න ඕනේ විදිය හුරු කිරීමක් වශයෙන්.
ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමෝ 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 මාතා සුන්දර සිරි බරණි සුරැඳි අති සෝමමාන ලංකා මල් පලතුරු පිරි ජය භූමිය රම්නා අප හට සැප සිරිසෙත සදනා ජීවනයේ මාතා පිළිගනු මැන අප භක්ති පූජා නමෝ නමෝ මාතා අප ශ්‍රී
හොඳයි. ඔයාලා මම අර කියලා දුන්නු පිළිවෙලටම ජාතික ගීය ගායනා කළා. බොහොමත්ම ස්තුතියි. ඉතින් පුතේ අපේ රටේ අනන්‍යතාවය පෙන්වන්න පුළුවන් තවත් විදියක් තමයි පුතේ අපේ මේ ජාතික කොඩිය කියන්නේ. මේ හැම රටකටම පුතේ අනන්‍ය වෙච්චි කොඩියක් තියෙනවා. අපි අපේ රට හඳුනාගන්නේ අපේ මේ කොඩියෙන්. අපේ ජාතික ගීය වගේම අපේ ජාතික කොඩියට ඕනෑම දෙනක ඔසවලා තියෙනවා නම් අපි මේ ජාතික කොඩිය ගැන දැනගන්නවා. ජාතික කොඩිය හැමතිස්සෙම පුතේ ගෞරවයක් තියෙන විදියට තමයි ඔසවන්න ඕනේ. පුංචි ඔයාලා දැකලා තියෙනවද ජාතික කොඩිය ඔසවලා තියෙනවා?
ඔව් ටීචර්. නිදහස් උත්සවයේදී.
ඔව්. අපිට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා. අපේ රට පුතේ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන විදේශිකයන්ට යටත් වෙලා තිබුණා. ඒ යටත් වෙලා තිබිලා අපේ රට ඒ ජාතීන්ගෙන් නිදහස් කරගත්තේ 1948 පෙබරවාරි 4 වෙනිදා. එදා ඒ ලැබුණු නිදහස් සමරන්න හැම වසරකම පෙබරවාරි 4 වෙනිදාට මේ ජාතික කොඩිය රටේ සියලුම රාජ්‍ය ආයතනවලත් සියලුම ගෙවල්වලත් ඒ වගේම සමහර වාහනවලත් ඔසවනු ලබනවා. එහෙනම් ඔන්න ජාතික කොඩිය ඔසවන අවස්ථාවක් තමයි පුතේ මේ නිදහස් දිනේ දවසේ. ඉතින් පුතේ මේ නිදහස් දිනේ දවසේදී රාජ්‍ය නායකින් ත්‍රිවිධ හමුදාව පොලිසිය ආදී ආයතන සම්බන්ධ වෙලා ජාතික උත්සවයක් පවත්වනවා. මේක රාජ්‍ය මට්ටමින් තමයි පවත්වන්නේ. ඊට අමතරව පුතේ විවිධ ආයතනවල පාසල්වල නිවෙස්වල ජාතික කොඩිය ඔසවලා තියෙනවා. ඒ වගේම මේ කට්ටිය මේ නිදහස් දිනේ දවසේ විවිධ ආගමික කටයුතු සංවිධානය කරනවා. ඔයාලා දැකලා තියනද නිදහස් උත්සවයේ දවසේ සංවිධානය කරන වැඩ කටයුතු හැම.
ඔව් ටීචර්, රුක් රෝපණ වැඩසටහන.
ඔව්, බොහොම හොඳයි. ජාතික නිදහස් දිනයේ දවසේ නැත්තම් අපිට නිදහස ලැබුණු දවස් සමරන කොට අපි පාසල් මට්ටමින් රාජ්‍ය මට්ටමින් රුක් රෝපණ වැඩසටහන් පවත්වනවා. ඒ වගේම තමයි පුතේ පෝස්ටර් නිර්මාණ චිත්‍ර තරඟ වගේව පවත්වනවා. ඒ වගේම මියගේ ජාතික වීරවරීන් සිහිපත් කරනවා. එයාලට පුෂ්ප උපහාර දක්වනවා. ඒ වගේම පුතේ පුණ්‍යානුමෝදනා කටයුතු කරනවා.
ඔව් ටීචර්, සත්තුන්ට අබේ දානය දීම.
ඔව් පුතේ. ඒ වගේම තමයි නිදහස් දිනයේ දවසේ සත්තුන්ට අබේ දානය දෙනවා. ඒ වගේම තමයි පුතේ බන්ධනාගාර ගත වෙලා ඉන සිරකරුවන් තෝරාගත් අයට පොදු සමාවක් දීමත් මේ නිදහස් දිනයේ දවසේදී සිදු කරනවා. ඒ වගේම පුතේ ජාතික කොඩිය ඔසවන තවත් අවස්ථා තමයි ක්‍රීඩා තරඟ උත්සවවලදී ජාතික කොඩිය ඔසවනු ලබනවා. ඒ වගේම පාසලේ උදේ රැස්වීමේදීත් ජාතික කොඩිය ඔසවනු ලබනවා. ඒ වගේම රාජ්‍ය මට්ටමින් සංවිධානය කරන උත්සවවලදී ජාතික කොඩිය එසවීම සිදු කරනවා. හොඳයි පුතේ. ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ ජාතික කොඩිය වැරදි ලෙස භාවිතා කරන අවස්ථා. ඔයාලා දැකලා ඇති සමහර විට ඔය ක්‍රීඩා තරඟ අවස්ථාවලදී හැම ජාතික කොඩිය ඇඟේ දවටාගෙන නටනවා. එහෙම නැත්නම් බිම එලාගෙන නිදාගෙන ඉන්නවා. ඒ වගේ දේවල් සිදු කරන්න හොඳ නැහැ. අපිට අනන්‍ය වෙච්චි අපේ ජාතික කොඩියට අපි ගෞරව කරන්න ඕනි. මේ වගේ දේවල් කිරීමේදී අපේ ජාතික කොඩියට අපි කරනු ලබන අගෞරවයක් වෙනවා. ඒක නිසා කිසිම වෙලාවක ජාතික කොඩිය අනිසි විදියට භාවිතා කරන්න හොඳ නැහැ. මොකද අපේ රටේ අභිමානය තමයි අපේ මේ ජාතික කොඩිය. ඒක නිසා අපි හැම වෙලාවෙම ජාතික කොඩිය නිවැරදි විදියට ඔසවන්න හුරු වෙන්න ඕනේ. ඊළඟට පුතේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථා මොනවද කියලා. ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථා තමයි පුතේ රාජ්‍ය නායකයෙකුගේ අභාවයකදී. ඔව්, පිළිගත්තු රටේ වැදගත් රාජ්‍ය නායකයෙකුගේ අභාවයකදී පුතේ අපි එතුමාගේ අභාවයට ශෝකේ ප්‍රකාශ කිරීම සඳහා ජාතික කොඩිය අඩකුමු කරනවා. ඔයාලා අහලා ඇති අපේ රටේ හිටියා රණසිංහ ප්‍රේමදාස කියලා ජනාධිපතිවරේ. එතුමා මිය ගිය අවස්ථාවේ එතුමාට ශෝකේ ප්‍රකාශ කිරීම සඳහා අපි අපේ රටේ ජාතික කොඩිය අඩකුමු කළා. ඒ වගේම පුතේ ජාතික ශෝක දිනයකදී ජාතික කොඩිය අඩකුමු කරනවා. ඔයාලා දන්නව ඇති 2004 වර්ෂයේදී සුනාමිය නැමැති මුහුදුබඩ ගැලීමක් සිදු වුණා. එහිදී ලංකාවේ ජීවත් වුණු මුහුදුබඩ ප්‍රදේශවල බොහෝ ජනයා මිය ගියා. එහිදී බොහෝම ලොකු ඛේදවාචකයකට මූණ දෙන්න සිදු වෙච්ච නිසා අපේ රටේ එදා ශෝක දිනයක් ලෙස ජාතික කොඩිය අඩකුමු කළා. ඒ වගේම තමයි පුතේ රජයේ විසින් ප්‍රකාශයට පත් කරන අවස්ථාවලදී ජාතික කොඩිය අඩකුඹු කිරීම සිදු කරනවා. එහෙනම් ඔන්න ඔයාලා දැන් දන්නවා ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථා මොනවද කියලා. ඊළඟට පුතේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ ජාතික කොඩිය එසවිය යුතු ආකාරය පිළිබඳවයි. ජාතික කොඩිය පුතේ ඔසවද්දී එකවරම ඉහළට එසවීම සිදු කරන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් සෙමින් සෙමින් තමයි ඉහළට ඔසවන්නේ. ඒ වගේම පුතේ එසවිය හැකි උපරිම උස දක්වාම ඔසවනු ලබනවා. ඊට පස්සේ තමයි නූල කොඩි කණුවේ ගැට ගසා රඳවන්නේ. ඒ වගේම තමයි පුතේ වෙනත් කොඩි සමග ජාතික කොඩිය එසවීමේදී අනෙක් කොඩිවලට වඩා ඉහළින් ජාතික කොඩිය රඳවනු ලබනවා. ඔයාලගේ පාසලේ පාසල් කොඩියත් ජාතික කොඩියත් බෞද්ධ කොඩියත් ඔසවද්දී ජාතික කොඩිය අනෙක් කොඩි දෙකට වඩා ඉහළ කණුවක තමයි රඳවනු ලබන්නේ. ඒ වගේම ඒ කොඩිවල හරි මැද තමයි ජාතික කොඩිය රඳවා තියෙන්නේ. ඒ වගේම පුතේ වෙනත් රටවල දජ සමග අපේ දජය නැත්තම් ජාතික කොඩිය එසවීමේදී සියලුම දජ එකම උසකින් තමයි ඔසවනු ලබන්නේ. එතකොට ශ්‍රී ලංකා ජාතික කොඩිය හැම වෙලාවෙම වම් පසින් තමයි තිබිය යුත්තේ. ඒ වගේම තමයි පුතේ වෙනත් කොඩි සමග ජාතික කොඩිය ඔසවනු ලබන විට මුලින්ම එසවිය යුත්තේ අපේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩියයි. ඒ වගේම අවසානයේ පහත් කළ යුත්තේ අපේ ජාතික කොඩියයි. හොඳයි පුතේ. එහෙනම් ඔන්න දැන් අපි අද ඉගෙන ගත්තා ජාතික ගීය පිළිබඳව හා ජාතික කොඩිය පිළිබඳව. අපි ඊළඟට පුතේ ඉගෙන ගන්න යන්නේ අපේ රටේ ජීවත් වෙන ජන වර්ග ගැන. ඔයාලා දන්නවද අපේ රටේ ජීවත් වෙන ජන වර්ග කවුද කියලා?
ඔව් ටීචර්. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්.
ඔව් පුතේ. අපේ රටේ ජීවත් වෙන ජන වර්ග තමයි මේ සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය හා බර්ගර් ජාතිය. ඉතින් මේ අපේ රටේ ජීවත් වෙන මේ ජාතීන් කාණ්ඩ හතරම අපි ශ්‍රී ලාංකිකයන් ලෙස තමයි හඳුන්වනු ලබන්නේ. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ අපේ රටේ ජීවත් වෙන ජන වර්ග පිළිබඳවයි. ඔයාලා කිව්වා අපේ රටේ ජන වර්ග ජාතීන් අනුව කොටස් හතරකට බෙදලා තියෙනවා කියලා. එහෙම බෙදලා නෙවෙයි පුතේ තියෙන්නේ, අපේ රටේ ජීවත් වෙන ජන වර්ග, එයාලා කතා කරන භාෂාව හා එයාලගේ සංස්කෘතියින් අනුව වර්ග වෙලා හිටියත් මේ අපේ රටේ ජීවත් වෙන සියලුම ජනතාව ශ්‍රී ලාංකිකයෝ හැටියට තමයි හඳුන්වන්නේ. ඉතින් දුවේ පුතේ, ඔයාලා මේ ලක්වැසියෝ කියන පාඩමට සවන් දෙනවා නම් ඉතාමත් වැදගත් කියලා මම හිතනවා. මොකද මේ පාඩම ඉතාමත් රසවත්, වගේම ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රශ්න සකස් කරන අනිවාර්ය තේමාවක් නිසා මම හිතනවා ඔයාලට මේ අපි ලක්වැසියෝ කියන පාඩම වැදගත් වෙනවා ඇති කියලා. ඉතින් පුතේ මේ පාඩම් මාලාව ඔයාලට ඉදිරිපත් කරන්න අපට සහයෝගය දක්වන්නේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාත්, රජරට ගුවන්විදුලි සේවයේ වැඩසටහන් අධ්‍යක්ෂකතුමාත්, ඒ වගේම ගලෙමින අධ්‍යාපන කලාපයේ කලාප අධ්‍යාපන කාර්යාලයේ අපේ අධ්‍යක්ෂකතුමියත්, ඒ වගේම ගලෙමින අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය වන කුමුදු කුමාරි මැතිණියත්, ඒ වගේම ගුරු උපදේශකතුමන් ලවන ගාමිණී පුෂ්පකුමාර මහතාත්, සූරසේන රත්නායක මහතාත්, මම ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වගේ පාඩම් මාලාවක් ඉදිරිපත් කරන්න අපිට දක්වන සහයෝගය පිළිබඳව. ඉතින් පුතේ, අපි දැන් කතා කරමින් හිටියේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ජන වර්ග පිළිබඳවයි. මම පළමුවෙන් ඔයාලට හඳුන්ලා දෙන්න සූදානම් වන්නේ සිංහල ජන වර්ගය ගැන. හොඳයි පුතේ, මේ සිංහල ජන වර්ගය කතා කරන භාෂාව මොකක්ද කියලා ඔයාලා දන්නවද?
ඔව් ටීචර්, සිංහල භාෂාව.
ඔව්, මේ සිංහල ජන වර්ගය කතා කරන මව් භාෂාව තමයි පුතේ සිංහල භාෂාව. නමුත් සමහර සිංහල අය ඉංග්‍රීසි භාෂාව කතා කිරීමටත් හුරු වෙලා ඉන්නවා. එතකොට පුතේ, මේ සිංහල ජන වර්ගයේ අදහන ආගම මොකද්ද?
බෞද්ධාගම.
ඔව්, බුද්ධාගම තමයි පුතේ මේ අය අදහනු ලබන්නේ. ඊට අමතරව පුතේ, මේ සිංහල අය ක්‍රිස්තියානි ආගම අදහන පිරිසකුත් ඉන්නවා. එහෙම වුණත් වැඩි දෙනා අදහන ආගම බෞද්ධ නිසා මේ ජන වර්ගයට සිංහල බෞද්ධ ජනතාව කියලා කියනවා. ඊළඟට පුතේ මම කතා කරන්න සූදානම් වන්නේ මේ සිංහල ජන වර්ගයේගේ ඇඳුම් පැළඳුම් ගැනයි. හොඳයි, අපි බලමු සිංහල ජන වර්ගයේ ගැහැණු ළමයි අඳින ඇඳුම මොකක්ද කියලා. මේ ගැහැණු දරුවෝ අඳින ඇඳුම තමයි පුතේ ළමා සාරිය. මම හිතනවා ඔයාලා ළමා සාරිය දැකලා ඇති කියලා.
ඔව් ටීචර්, මම නම් දැකලා තියෙනවා. අපි හැමෝම ඉරිදා දහම් පාසල් යන ළමා සාරිය ඇඳලා.
ඔව් ඊට දහම් පාසල් යන්නේ ළමා සාරිය ඇඳලා. ඊළඟට පුතේ අපි බලමු. ඊළඟට බලමු අපි සිංහල පිරිමි ළමයිගේ ඇඳුම මොකක්ද කියලා. පිරිමි ළමයි අඳින්නේ පුතේ ජාතික ඇඳුම. ඊළඟට සිංහල කාන්තාවෝ අඳින ඇඳුම තමයි පුතේ ඔසරිය සහ බෝරිච්චි අද්දැමු 70. මේ ඇඳුම ඇඳලා එයාලා මාලවලු එයාලගේ පළඳනා වශයෙන් පළඳිනවා. ඒ වගේම පුතේ සිංහල පිරිමි අය සරමහා කමිසය අඳිනවා. ඒ වගේම සිංහල ආරිය ඇඳුම අඳිනවා. ඒ කියන්නේ නැෂනල් එක හා වේටි ඇඳලා එයාලා සාතකයකුත් කරවටා දමනවා. ඒක තමයි සිංහල ආරිය ඇඳුම කියලා කියන්නේ. ඊළඟට පුතේ අපි කතා කරන්නේ සිංහල ජනවර්ගයට අයත් ආහාර පාන ගැනයි. හොඳයි. අපි ශ්‍රී ලාංකික වශයෙන් හැමෝම බත්, එළවලු, මස් මාළු පොදු වශයෙන් අනුභව කරනවා. නමුත් ඒ ඒ ජාතීන්ට අනන්‍ය වූ ආහාර පාන තියෙනවා. එහෙනම් එයාලා එයාලගේ විශේෂ අවස්ථාවලදී සකස් කරන එයාලටම ආවේණික වූ ආහාර පාන ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් පුතේ මොනවද මේ සිංහල අයගේ ආහාර පාන? ඔයාලා දන්නවද?
ඔව් ටීචර්. කිරිබත්, කෑවුම්, කොකිස්, අලුවා.
ඔව් බොහොම හොඳයි. මෙයාලගේ ආහාර පාන තමයි කිරිබත්, කෑවුම්, කොකිස්, මුං කෑවුම්, අග්ගලා, වැලිතලප, ආස්පි වගේ ආහාර. ඊළඟට පුතේ අපි බලමු මේ සිංහල ජනතාවගේ, එහෙම නැත්නම් මේ බෞද්ධ සිංහල ජනතාවගේ ආගමික ස්ථානය මොකක්ද කියලා. ඔව් පුතේ, මෙයාලගේ ආගමික ස්ථානය මොකක්ද දන්නවද?
ඔව් ටීචර්, පන්සල.
ඔව් පුතේ, මේ බෞද්ධයන්ගේ ආගමික ස්ථානය තමයි පන්සල. මම හිතනවා මේ අහගෙන ඉන්න දුවල පුතාලත් මේ පිළිබඳව හොඳින් අවබෝධ කරගන්න ඇති කියලා. ඉතින් පුතේ, සිංහල බෞද්ධ අය හවස්සරුවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වෙන අය හවස්සරුවට පන්සලට යනවා. පන්සලට ගිහිල්ලා පන්සලේ ස්වාමීන් වහන්සේ සමග එයාලගේ ආගමික කටයුතු ඉටු කරගන්නා වගේම සුහද සාකච්ඡා පවත්වමින් එයාලා ආගමානුකූල ජීවිතයක් ගත කරන්න අතීතයේ සිට පුරුදු වෙලා හිටියා. නමුත් අද වන විට මේ ජනතාවගේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක පන්සල සමග සමීප සබඳතා නැතත් එයාලා සෑම මාසයකම පැවැත්වෙන පුරපසළොස්වක පෝය දවසට හෝ පන්සලට ගිහින් එයාලගේ ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරගන්නවා. එහෙම වුණත් සිංහල බෞද්ධ අය හැමදාම උදේ සවස තමන්ගේ නිවසේ බුදු පිළිරුවක් තියාගෙන මල් පහන් පූජා කරන්න සැදී පැහැදී ඉන්නවා. එතකොට පුතේ, මේ බෞද්ධ අයගේ ආගමික ශාස්ත්‍රවරයා තමයි බුදුරජාණන් වහන්සේ. ඒ වගේම පුතේ, ආගමික සංකේතය තමයි ධර්මචක්‍රය. ඔයාලා සමහර විට දැකලා ඇති මේ ධර්මචක්‍රය සමහර අයගේ පළඳනාවලට යොදාගෙන තියෙනවා. ඇඳුම් පැළඳුම් වල මෝස්තර නිර්මාණයට යොදාගෙන තියෙනවා. මේක නම් වැදගත් කාරණාවක් නෙමෙයි. ඒ තුලින් සිදුවන්නේ අපේ ආගමට අගෞරවයක්. ඒ වගේ දේවල් කිරීම සුදුසු නැහැ කියලා අපි දැනගෙන ඉන්න ඕනි. ඊළඟට පුතේ අපි කතා කරන්නේ මේ බෞද්ධ ආගමිකයන්ගේ ආගමික ග්‍රන්ථය පිළිබඳවයි. මේ බෞද්ධ ආගමිකයන්ගේ ආගමික ග්‍රන්ථය තමයි පුතේ ත්‍රිපිටකය. ආගමික ග්‍රන්ථය ත්‍රිපිටකය වෙන වගේම පුතේ ආගමික උත්සවත් මෙයාලගේ තියෙනවා. එහෙනම් මේ උත්සව කිව්වට මේවා පුණ්‍යානුමෝදනා සිදුවන කටයුතු සිදු කරන විශේෂ දවස්. මොනවද පුතේ මේ පුණ්‍යානුමෝදනා කරන විශේෂ දවස්? මාසයකට වතාවක් යන පුරපසළොස්වක පෝය තමයි පුතේ මේ අයගේ උත්සව, ආගමික උත්සව සංවිධානය වෙන දවස් හැටියට ගන්න පුළුවන්. එහෙනම් වෙසක්, පොසොන්, ඇසළ වගේ පෝයවල් ප්‍රධාන වෙනවා. මේ පෝයවල්වලදී විශේෂ උත්සව සංවිධානය කරනවා. මේවා ආගමානුකූල උත්සව ලෙස අපට හඳුන්වන්න පුළුවන්. ඉතින් පුතේ, මේ අය තුල තියෙන සැරසිලි වර්ගත් තියෙනවා. ඒවා ආගමානුකූලව සකස් වෙන දේවල්. එහෙනම් මොනවද? වෙසක් කූඩු, තොරණ වගේ දේවල්. මීළඟට පුතේ, අපි කතා කරන ජනවර්ගය වන්නේ දෙමළ ජනතාවයි. දෙමළ ජනතාවගේ ආගම මොකද්ද කියලා දන්නවද ඔයාලා?
ඔව් ටීචර්, හින්දු ආගම.
ඔව්, හින්දු ආගම තමයි මෙයාලගේ ආගම වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඊට අමතර පුතේ, මේ දමිළ ජනතාව ක්‍රිස්තියානි ආගමත් අදහන පිරිසක් ඉන්නවා. එතකොට පුතේ, ඊළඟට අපි කතා කරන්නේ මේ දමිළ ජනතාවගේ ඇඳුම් පැළඳුම් ගැනයි. දමිළ කාන්තාවෝ හරිම ලස්සනට ඇඳුම් අඳිනවා. එයාලා අඳින්නේ සාරිය. ඊට පස්සේ එයාලගේ සාරි කොටෙන් හිස වැසෙන විදිහට මොට්ටක් කෙලියක් දමා ගන්නවා. ඊට පස්සේ පුතේ, නළලේ තිලකයක් තියලා කොණ්ඩේ ගොතලා මල් වලින් සරස ගන්නවා. දමිළ කාන්තාව පුතේ හරිම ලස්සනයි. එයාලා හරිම පිළිවෙලට තමයි ඇඳුම් අඳින්නේ. ඊළඟට පුතේ, මේ දෙමළ පිරිමි අය වේටිය සහ බැනියම ඇඳලා නළලේ ඉරි තැබීම සිදු කරනවා. ඊට අමතරව මෙයාලා වේටිය හා කමිස අඳින්නත් පුරුදු වෙලා ඉන්නවා. ඊළඟට පුතේ, අපි බලමු මේ දෙමළ ජනතාවට ආවේණික වුණු ආහාර පාන මොනවද කියලා. මෙයාලට ආවේණික වුණු ආහාර පාන තමයි පුතේ, තෝසේ, සම්බාරු, පරාට, වඩේ, මුරුක්කු, ඉට්ලි වගේ ආහාර තමයි එයාලට ආවේණික වෙලා තියෙන්නේ. සිංහල ජනතාව වගේම මෙයාලා දෛනිකව ගන්න ආහාර බත්, රොටි, පිට්ටු, ඒ වගේම කොත්තු වගේ දේවල් ආහාරයට ගන්නවා. මෙයාලට ආවේණිකුණු ආහාර තමයි අපි දැන් කතා කළේ. ඊළඟට පුතේ, අපි බලමු මේ දෙමළ ජනතාවගේ ආගමික ස්ථානය මොකද්ද කියලා. ඔයාලා දන්නවද දෙමළ ජනතාවගේ ආගමික ස්ථානය මොකද්ද කියලා?
ඔව් ටීචර්, කෝවිල.
ඔව්, කෝවිල තමයි මේ දෙමළ ජනතාවගේ ආගමික ස්ථානය වන්නේ. එතකොට කසුනි, මට කියන්න බලන්න, ආගමික ශාස්ත්‍රවරයා කවුද කියලා?
ශිවදේවියෝ.
ඔව් පුතේ, බොහොම හොඳයි. ශිවදේවිය තමයි මේ හින්දු ආගමේ ආගමික ශාස්ත්‍රවරයා. ඔයාලා දැකලා ඇති ත්‍රිකුණාමලේ පිහිටි කෝවිලේ ලොකු ශිවදේවියන්ගේ පින්තූරයක් ඉදිරිපස අඹලා තියෙනවා. ඒ වගේම පුතේ, මාතලේ යන විටත් මාතලේ නගර මැද්දේ විශාල කෝවිල පිහිටලා තියෙනවා. ඒ කෝවිල හරිම අලංකාරවත් විදිහට රූප අඹලා ලස්සන කරලා තියෙනවා. ඉතින් පුතේ, මේ හින්දු ආගමේ ආගමික සංකේතය තමයි ත්‍රිශූලය. ආගමික ග්‍රන්ථය තමයි භගවත් ගීතාව. ආගමික උත්සව වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන් තයි පොංගල්, දීපවාලි, මහා ශිවරාත්‍රිය වගේ උත්සව තමයි මේ දෙමළ ජනතාවගේ ආගමික උත්සව වෙන්නේ. ඒ වගේම පුතේ, අපිට වගේම මේ දෙමළ ජනතාවගත් ජනතාවටත් සැරසිලි තියෙනවා. එයාලා බොහෝ වෙලාවට එයාලගේ උත්සව අවස්ථාවලදී සරසගන්නේ දහස්පතියක් මල් භාවිතා කරලා. ඒ වගේම එයාලා කෝලම් රටා නිර්මාණය කිරීම තුලිනුත් එයාලගේ සැරසිලි නිර්මාණය කරගන්නවා. මේ කෝලම් රටා නිර්මාණය කරන්න මේ දමිළ ජනතාව බොහෝ විට යොදාගන්නේ ධාන්‍ය වර්ගයි. විවිධ ධාන්‍ය වර්ග යොදා ගනිමින් ඉතාමත් නිර්මාණාත්මක කෝලම් රටා නිර්මාණය කරගන්න මෙයාලා පුරුදු වෙලා ඉන්නවා. අපි දැන් පුතේ කතා කළේ දෙමළ ජනතාව ගැන. මේ අතර මම ඔයාලට පුංචි ක්‍රියාකාරකමකුත් දෙන්නම්. අපි දැන් මේ කතා කරමින් ඉන්නේ පුතේ අපේ රටේ ජීවත් වෙන ජන වර්ග ගැන. ඔයාලට පුළුවන් පුංචි පොත්පින්ජක් මේ තුලින් හදන්න. තව තවත් කරුණු හොයාගෙන මේ අපේ රටේ ජීවත් වෙන ජන වර්ගවල ආගම්, භාෂාව, එයාලගේ ඇඳුම් පැළඳුම්, ඒ වගේම එයාලගේ සංස්කෘතිය පිළිබඳ ඔයාලට හොයලා බලලා පුංචි පොතක් හදන්න පුළුවන්. ඒ ජන වර්ගවලට අයත් සංස්කෘතික තොරතුරු හොයාගෙන මම හිතනවා ඔයාලට ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් වේවි කියලා. හොඳයි පුතේ. අපි ඊළඟට කතා කරන්නේ මුස්ලිම් ජන වර්ගය පිළිබඳවයි. මේ මුස්ලිම් ජන වර්ගයේ භාෂාව තමයි පුතේ දෙමළ භාෂාව හා අරාබි භාෂාව. ප්‍රධාන වශයෙන් මෙයාලා කතා කරන්නේ දෙමළ භාෂාව. එතකොට පුතේ මෙයාලගේ ආගම තමයි ඉස්ලාම් ආගම. සාමාන්‍ය මුස්ලිම් ජනතාව වෙනත් ආගම් අදහනවා බොහොම අඩුයි. එයාලා අතිශයින්ම අදහන්නේ ඉස්ලාම් ආගම පමණයි. එතකොට පුතේ මේ මුස්ලිම් ජනතාවගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කළොත් එහෙම ගැහැණු අය දිග ගවුම, ඒ වගේම සාරිය අඳිනවා. හිස වැසෙන විදිහට පර්දාව යොදලා එයාලා එයාලගේ හිස ආවරණය කරගන්නවා. බොහෝ කාන්තාවන් සම්පූර්ණයෙන්ම ඇඟ වැසෙන්න තමයි පුතේ ඇඳුම් අඳින්නේ. ඒ වගේම ජුම්බාවත් මේ කාන්තාවන්ගේ ඇඳුමක්. ඊළඟට පුතේ අපි බලමු මුස්ලිම් පිරිමි අයගේ ඇඳුම් පැළඳුම් ගැන. මෙයාලා දිග කමිසය හා සරම අඳිනවා. ඊට පස්සේ තොප්පිය දමනවා. අපි ඊළඟට බලමු පුතේ මුස්ලිම් ජනතාවගේ එයාලට ආවේනික වුණු ආහාර වර්ග මොනවද කියලා. එයාලත් සිංහල ජනතාව වගේම දෙමළ ජනතාව වගේම බත්, මාළු, එළවලු, මස් වගේ දේවල් දෛනික ආහාර වශයෙන් යොදා ගත්තත් එයාලට ආවේනික වුණු ආහාර වර්ග තියෙනවා. ඒව තමයි පුතේ ලම් ප්‍රයිස්, වටලප්පම්, රටඉඳි, බූන්දි, බුරියානි වගේ ආහාර. එතකොට පුතේ මෙයාලට අපිට වගේම ආගමික ස්ථානයක් තියෙනවා. ඔයාලා මේ ඉස්ලාම් ජනතාවගේ නැත්නම් මුස්ලිම් ජනතාවගේ ආගමික ස්ථාන දැකලා ඇති. එහෙම නේද?
ඔව් ටීචර්.
ඔව්. එයාලගේ ආගමික ස්ථානය තමයි පුතේ මස්ජිදය. මොකද්ද පුතේ?
මස්ජිදය.
ඔව්. මස්ජිදය තමයි එයාලගේ ආගමික ස්ථානේ. එහෙනම් මට කියන්න බලන්න මේ ඉස්ලාම් ආගමේ ආගමික ශාස්ත්‍රූවරයා කවුද කියලා.
අල්ලාහ් දෙවියන්.
ඔව්, අල්ලාහ් දෙවියන්. ඒ වගේම පුතේ මෙයාලගේ ආගමික සංකේතය තමයි අඩසඳ හා තරුව. මොකද්ද?
අඩසඳ හා තරුව.
ඔව්. ආගමික ග්‍රන්ථය මොකද්ද කියලා දන්නවද?
ඔව් ටීචර්, අල් කුරාණය.
ඔව්, අල් කුරාණය තමයි මෙයාලගේ ආගමික ග්‍රන්ථය. මුස්ලිම් ජනතාවගේ ආගමික උත්සව තමයි පුතේ හජ්ජි උත්සවය, රාමසාන උත්සවය, ඒ වගේම නබි නායකතුමාගේ උත්සවය. ඒ වගේම පුතේ මෙයාලගේ සැරසිලි තමයි එයාලගේ කාන්තා පාර්ශවය, එයාලගේ අත්තල මරතොණ්ඩි නිර්මාණ කරගන්න. මරතොණ්ඩි වලින් එයාලගේ අත්තල ඉතාමත් කලාත්මක නිර්මාණ සිදු කරගන්නවා. ඉතින් පුතේ අපි දැන් ඔන්න මුස්ලිම් ජනතාව ගැන කතා කළා. ඊළඟ ජන වර්ගය තමයි පුතේ බර්ග ජනතාව. බර්ග ජනතාව සාමාන්‍යයෙන් ටිකක් බටහිර පන්නේට හැරුණු පිරිසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. එයාලා බටහිර සංස්කෘතිය තමයි වැඩි හරියක් අනුගමනය කරන්නේ. එතකොට පුතේ මෙයාලගේ ආගමික එයාලගේ ආගම තමයි පුතේ කතෝලික ආගම. බර්ග ජනතාවගේ ආගම තමයි කතෝලික ආගම. බර්ග ජනතාවගේ ඇඳුම් පැළඳුම් ගැන කතා කළොත් පුතේ මේ බර්ග ජනතාව ටිකක් ඉංග්‍රීසි පැටර්න් එකකට තමයි අඳින්නේ. නැත්නම් වෙස්ටර්න් ටයිප් එකක් තමයි මේ අය ළඟ තියෙන්නේ. ඒ කියන්නේ බටහිර පන්නේට තමයි එයාලා ඇඳුම් පැළඳුම් අඳින්න හුරු වෙලා ඉන්නේ. එයාලගේ පිරිමි අය පුතේ දිග කලිසම ඇඳලා අද්දිග ෂර්ට් එක ඇඳලා ඊට උඩින් කබායක් දාන්න හුරු වෙලා ඉන්නවා. ඊට පස්සේ ටයි එක පළඳිනවා. ඊළඟට සපත්තු දානවා. තව තොප්පියක් තොප්පි භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා. බර්ග ජනතාවගේ ගැහෙනුවය පුතේ කොට සාය හා හැට්ටය අඳිනවා. එහෙම නැත්නම් බ්ලවුසය අඳිනවා. ඊට අමතරව කොට ගවුම් අඳිනවා. ඒ වගේම අඩි උස සපත්තු දමන්න මෙයාලා හුරු වෙලා ඉන්නවා. එයාලා වැඩි හරියක් පුතේ රත්තරන් ආභරණ වලට වඩා විසිතුරු ආභරණ තමයි පළඳින්න හුරු වෙලා ඉන්නේ. අපි දැන් පුතේ බලමු මේ බර්ග ජනතාවගේ ආහාර පාන මොනවද කියලා. එයාලට ආවේනිකුණු ආහාර වර්ග තියෙනවා. ඒව තමයි පුතේ එළවලු, මස් මිශ්‍ර බත්, කේක්, වයින්, පුඩින්, ඒ වගේම රෝල්ස්, පැටිස්, සෑන්ඩ්විච් වගේ දේවල් තමයි බටහිර ජනතාවට ආවේනිකුණු ආහාර වෙන්නේ. හොඳයි පුතේ, කතෝලික ආගම දහන අයගේ ආගමික ස්ථානය මොකද්ද?
පල්ලිය.
ඔව්, පල්ලිය තමයි පුතේ එයාලගේ ආගමික ස්ථානය. එහෙනම් මේ බර්ග ජනතාවගේ ආගමික ස්ථානය පල්ලිය. එහෙමනම් පුතේ ඔයාලට කියන්න පුළුවන්ද මේ බර්ග ජනතාවගේ නැත්තම් කතෝලික ආගම දහන අයගේ ආගමික ශාස්ත්‍රවරයා කවුද කියලා?
අපිට පුළුවන් ටීචර්, යේසුස් වහන්සේ.
ඔව්, යේසුස් වහන්සේ තමයි ආගමික ශාස්ත්‍රවරයා. ඊළඟට පුතේ ආගමික සංකේතය තමයි කුරුසය. ඔයාලා දන්නවද ආගමික ග්‍රන්ථය මොකද්ද කියලා?
බයිබලය.
ඔව් පුතේ, බයිබලය. ආගමික ග්‍රන්ථය තමයි පුතේ බයිබලය. හොඳයි, ඊළඟට එහෙනම් අපි බලමු මේ බර්ග ජනතාවගේ උත්සව මොනවද කියලා. නැත්තම් මෙයාලගේ ආගමික උත්සව මොනවද කියලා? එයාලගේ ආගමික උත්සව තමයි පුතේ නත්තල් උත්සවය, පාස්කු උත්සවය, වාර්ෂික මංගල්‍ය. මේ වගේ උත්සව තමයි මේ බර්ග ජනතාවගේ උත්සව හැටියට හඳුන්වන්න පුළුවන්. බර්ග ජනතාවගේ ආගමික සැරසිලි ගැන කතා කළොත් දරුවනේ, මෙයාලගේ ආගමික සැරසිලි තමයි නත්තල් ගස ගවලෙන, ඒ වගේම පුතේ එයාලා පල්ලිවල ඉදිරිපස ගේට්ටුවේ පළතුරු වර්ග යොදා ගනිමින් ඉතාමත් නිර්මාණාත්මක තොරන් හදා ගන්නවා. ඉතින් මේ වගේ සැරසිලි වලට අමතරව එයාලා විදුලි බුබුලු යොදා ගනිමින් ඉතාමත් ලස්සන නිර්මාණ කර ගන්නවා. ඒවා තමයි පුතේ මේ බර්ග ජනතාවගේ ආගමික සැරසිලි විදියට අපිට පෙන්වන්න පුළුවන්. හොඳයි පුතේ, අපි දැන් ඉගෙන ගත්තේ අපේ රටේ ජීවත් වෙන ජාතීන් පිළිබඳවයි. අපේ රටේ ජීවත් වෙන ජාතීන් විවිධ වෙනවා කියලා අපි කිව්වා. අපේ රටේ ප්‍රධාන ජාතීන් හතරක් ජීවත් වෙනට අමතර පුතේ තවත් පිරිසක් අපේ රටේ ජීවත් වෙනවා. ඒ තමයි ආදිවාසීන්. මයිංගනේ වගේ ප්‍රදේශවල ජීවත් වෙන ආදිවාසීන් ගැන ඔයාලා අහලා ඇති. ඒ ආදිවාසීන්ට අමතරව තවත් පොඩි පොඩි සුළු ජනපිරිස් ජීවත් වෙනවා. ඒ අය ගැනත් මම ඔයාලට මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ මලේ දේශයෙන් පැමිණි ජන වර්ග ඉන්නවා. ඊට අමතරව අපේ රටේ මේ කුඩා කුඩා පවුල් වශයෙන් දැක්වෙන සුළු ජනපිරිස් ඉන්නවා. ඒ බවත් ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. හොඳයි පුතේ, මොන ජාතියක හිටියත් මොන ආගමක හිටියත් අපේ රටේ ජීවත් වෙන සියලුම ජනතාව එකම්මගේ දරුවෝ. ඒ වගේම අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ බව නම් අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම නේද? ශ්‍රී ලාංකික වෙච්ච අපි මොන ජාතියක වුණත් අපි එකට එකතු වෙලා වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. බලන්නකො පුතේ, රාජ්‍ය ආයතන ගත්තාම මේ රාජ්‍ය ආයතනවල විවිධ ජන වර්ග සේවය කරනවා. ඉතින් මේ අය නිසා තමයි මේ ලෝකය බබලවන්න පුළුවන්ලා තියෙන්නේ. ඉතින් පුතේ, අපේ රටේ ජීවත්වන මේ විවිධ ජන වර්ග අපි එකිනෙකාට සහෝදරත්වයෙන් කටයුතු කරන්න ඕනි. අපි ඔක්කොම එක වගේ වෙන්න ඕනි. අපි එකිනෙකාට උදව් කරගන්න පුරුදු වෙන්න ඕනි. මේ ලක්වැසියෝ කියන පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ පුතේ පුංචි කාලේ ඉඳන්ම සහජීවනයෙන් කටයුතු කරන්න පුංචි යාලව හුරු කරන්න. ඉතින් පාඩමක් විදිහට තමයි මේ පාඩම සමහර අවස්ථාවල මට හිතෙනවා මේ පරිසර තේමාවට එකතු කරලා තියෙන්නේ. හිතන්නක පුතේ අපි එකමුතු වෙලා වැඩ කරන අවස්ථා කොච්චර තියෙනවද? අපි දන්සල් දෙනකොට දන්සල් දෙන්නේ කවුද? බෞද්ධයෝ නේද? එහෙම වුණත් මේ බෞද්ධයෝ දෙන දන්සල දෙන්නේ බෞද්ධයන්ටවත් සිංහල අයටවත් විතරක් නෙවෙයි. මේ දන්සලෙන් ආහාර භුක්ති විඳින විවිධ ජාතීන් පැමිණෙන්න පුළුවන්. ඒ හැමෝටම අපි ඉතාමත් ආදරයෙන් දයාවෙන් අපේ ආගන්තුක සත්කාර දක්වන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඒක ශ්‍රී ලාංකික වෙච්චි අපිට සංස්කෘතියේ තිබෙන හොඳ පුරුද්දක්. එහෙමනම් පුතේ මේ දන්සල් දෙන්න පුළුවන් බෞද්ධයන්ට පමණක් නෙමෙයි. අපිට ජාති ભેදයකින් තොරව ඔක්කොම එක වගේ එකතු වෙලා දන්සල් දෙන්න පුළුවන්. ඒ වගේම පුතේ සිල් ගන්න අයට දාන දෙන්න පුළුවන්. දාන දෙන්න පුළුවන් හැමෝටම එකතු වෙලා. මෙයා ක්‍රිස්තියානිද, මෙයා හින්දුද, එහෙම වෙනසක් නෑ. අපි ඔක්කොම එකතු වෙලා දාණය සකස් කරලා ඔක්කොම එකතු වෙලා දාණය පිරිනමන්නත් පුළුවන්. ඒ වගේම පුතේ අපිට කරදරයක් වෙච්ච වෙලාවකදී පුතේ අපි බලන්නේ මෙයා සිංහල කෙනෙක්ද, මෙයා දෙමළ කෙනෙක්ද, මෙයා මුස්ලිම් කෙනෙක්ද, මෙයා බර්ග කෙනෙක්ද කියලා අපි වර්ග කරන්නේ නැහැ. හැම අවස්ථාවෙදීම විපතකට කෙනෙක් පත් වෙලා ඉන්නනම් අපි බලන්නේ එයාගේ ජීවිතේ බේරලා දෙන්න පමණයි. ඒක සිංහල වෙච්චි අපේ විතරක් නෙමෙයි, ශ්‍රී ලාංකික වෙච්චි අපි හැමෝගෙම හිතේ තියෙන ලොකු දයානුකම්පාවක්. එහෙමනම් පුතේ මම කලින් කිව්වා වගේ මේ අපි ලක්වැසියෝ කියන තේමාවෙන් අපිට පෙන්නලා දෙන්න පාඩමක් ලෙස දීලා තියෙන්නේ අපේ රටේ අනන්‍යතාවය මෙන්ම අපේ රටේ දෙන එකමුතු බව සහජීවනය සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ඔයාලට හුරු පුරුදු කරන්න තමයි. දැන් ඔන්න පුතේ මේ පාඩමේ අවසාන ක්‍රියාකාරකමට නැත්නම් අවසාන පාඩමට තමයි අපි දැන් පැමිණලා ඉන්නේ. මොකද්ද දන්නවද? මේ අපි කතා කරු මේ හැම දෙයකම වඩා තවත් වටිනා දෙයක් තියෙනවා. ඒ තමයි පුතේ අප රටට කීර්තියක් අත්පත් කර දුන් ශ්‍රේෂ්ඨ පුජ්‍යලයෝ හඳුනා ගන්න මේ පාඩමෙන් ඔයාලට උදව් කරනවා. හොඳයි පුතේ. අපේ රටේ විවිධ අංශවලින් අපිට කීර්තියක් අත්පත් කර දුන් ඉතාමත් වටිනා රත්තරන් මිනිස්සු ජීවත් වෙලා ඉන්නවා. අදටත් ජීවත් වෙනවා. ඒ තමයි පුතේ ක්‍රීඩා අංශය, ගායන අංශය, නර්තන අංශය, ඒ වගේම නාට්‍ය වගේ කලා නිර්මාණ තුලනුත් අපේ රට ලෝකයේ බබලන රටක් කරන්න උදව් උපකාර කරපු ඉතාමත් වටිනා මිනිසුන් අපේ රටේ ජීවත් වෙනවා. ඒ අතර පුතේ අපි බලමු ක්‍රීඩා අංශයෙන් අපේ රටට ජයග්‍රහණ ගෙනත් දීලා අපේ රට ලෝකයේ බබලන තරුවක් බවට පත් කරපු පුජ්‍යලයෝ කවුද කියලා. එක්කෙනෙක් තමයි පුතේ සුසාන්තිකා ජයසිංහ මහත්මිය, දමයන්ති දර්ශා මහත්මිය, ශ්‍රියානි කුලවංශ මහත්මිය, ඊළඟට ඩන්කන් වයිට් මහතා, අර්ජුන රණතුංග මහතා, සනත් ජයසූරිය මහතා, සුගත් තිලකරත්න මහතා, කරුණාරත්න මහතා වාගේ අය ක්‍රීඩා අංශයෙන් අපේ රට මේ ලෝකයේ ක්‍රීඩා ශේෂ්ඨයේ බබලන තරුවක් බවට පත් කළා. ඒ වගේම තමයි පුතේ ගායන අංශයෙන් අපේ රට ඉතාමත් ප්‍රවීණ තැනකට ගෙනියන්න උදව් කරපු අය ඉන්නවා. ඒ අය තමයි විසරද පණ්ඩිත් අමරදේවයන්, විසරද නන්දා මාලනී මහත්මිය, සුනිල් සාන්ත මහතා, එඩ්වඩ් ජයකොඩි මහතා, චරිතා පියදර්ශනී මහත්මිය, ඒ වගේ මං නම් නොකියු තවත් ඉතාමත් ප්‍රවීණ ගායක ගායිකාවෝ ඉන්නවා. ඒ අතර මාලනී බුලත් සිංහල මහත්මිය, එච්.ආර්. ජෝතිපාල මහතා, මොහිදීන් බෙග් මහතා වාගේ අය වගේම තවත් අපේ රටේ මේ ගායන ශේෂ්ත්‍රෙන් කීර්තියක් අත්පත් කර දුන් පුජ්‍යලෝ ඉන්නවා. ඒ අයට අපි හැම වෙලාවෙම ගරු බුහුමන් දක්වන්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම තමයි පුතේ නර්තන අංශේනුත් අපේ රටට කීර්තියක් ගෙන දුන් අය ඉන්නවා. ඒ අතර පණී භාරත මහතා, රජින සෙල්වනායක මහත්මිය, චිත්‍රසේන මහතා, වජිරා චිත්‍රසේන මහත්මිය, චන්න විජේවර්ධන මහතා වගේ අය අපිට සිහිපත් වෙනවා. ඉතින් පුතේ ඊළඟ තමයි අපේ රටට කීර්තියක් අත්පත් කර දුන් ශ්‍රේෂ්ඨ පුජ්‍යල වෙන්නේ කවීන්. ඒ අතර සාගර පලන්සූරිය මහතා, එච්.එම්. කුඩලිගම මහතා, මහගම සේකර මහතා, ඒ වගේම ගජමන් නෝනා මහත්මිය වාගේ අය අපි සිහිපත් කළ යුතුයි. නාට්‍ය ශාස්ත්‍රයේදී අපට ලෝකයේ අනෙක් රටවල් අතර කීර්තිමත් ජීවත්වනට උදව් කරපු අය තමයි ධම්මජාගොඩ මහතා, සුගතපාද සිල්වා මහතා, ආර්.ආර්. සමරකෝන් මහතා, එදිරිවීර සරච්චන්ද මහතා, ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා, ජෝන්ද සිල්වා මහතා වගේ අය අපිට ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරන්න පුළුවන්. හොඳයි පුතේ, ඊළඟට අපි බලමු අපේ රටේ හිටිය චිත්‍ර ශිල්පීන් කවුද කියලා. ජෝර්ජ් කිට් මහතා, සෝලියස් මෙන්ඩිස් මහතා, එම්. සාර්ලිස් මහතා, ස්ටැන්ලි කිරින්දේ මහතා, එල්.ටී.ජී. මංජුශ්‍රී මහතා, ජී.එස්. ප්‍රනාන්ද මහතා වගේ අය අපේ රට ලෝකයේ අනෙක් රටවල් අතර චිත්‍ර නිර්මාණ අතරින් ඉහළ තැනකට ගෙනියන්න උදව් උපකාර කර තමන්ගේ ශ්‍රමය කාලය කැප කළ ශ්‍රේෂ්ඨ වීරවරු ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුතේ, ඔයාලා දැන් ඉගෙන ගන්න මේ නිදහස් අධ්‍යාපනය ලබා දෙන්න අපිට ගොඩාක් අප කැප වී තමන්ගේ ජීවිත කැප කරපු ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ ඉන්නවා. ඒ අතර CWW කන්නංගර මහතා අපිට අමතක වෙන්නෙම නැති චරිතයක්. ඊට අමතරව ගුණපාල මල්ලසේකර මහතා, PDS කුලරත්න මහතා, බදියුදීන් මොහොමඩ් මහතා, ANS කුලසිංහ මහතා, සිරිල් පොන්නම්බල මහතා වගේ අය අපේ රට අධ්‍යාපන ශාස්ත්‍රයෙන් ඉහළට ගෙනියන්න අප කැප වුණු පුජ්‍යලයෝ. අපේ රටේ ජීවත් වන මේ ප්‍රධාන ජන වර්ග හතරට අමතර පුතේ තවත් සුළු වශයෙන් ජීවත් වෙන ජනපිරිස් කණ්ඩායම් ඉන්නවා. ඒ අතර ආදිවාසීන් ප්‍රධානතනක් ගන්නවා. මයිංගනේ දමානමණි ප්‍රදේශවල ජීවත් වෙන ආදිවාසීන් අපේ රටේ කුඩා කුඩා වශයෙන් තන තන ගම්මානවල ජීවත් වෙනවා. ඊට අමතරව පුතේ මලේ දේශයෙන් පැවතෙන සම්භවයකින් යුක්ත ජන කොටසකුත් සුළු වශයෙන් අපේ රටේ ජීවත් වෙනවා. ඊට අමතරව අප්‍රිකානු සම්භවයෙන් පැවතගෙන එන ජන පිරිසුත් අපේ රටේ ජීවත් වෙනවා. එහෙමනම් පුතේ, අපේ රටේ සුළු ජනපිරිසු ජීවත් වෙන බව ඔයාලා මතක තියාගන්න ඕනි. අපේ රටේ පුතේ ගත් කතුවරුත් ඉන්නවා. ඒ කියන්නේ පොත්පත් ලියපු අය. ඒ අතර ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා, මාටින් වික්‍රමසිංහ මහතා, ජී.බී. සේනානායක මහතා, එස්. මහින්ද හාමුදුරුවෝ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ මහතා, මුනිදාස කුමාරතුංග මහතා, පියදාස සිරිසේන මහතා වගේ අපිට සිහිපත් කරලා දෙන්න පුළුවන්. ඔයාලට මතක තියාගන්න පුළුවන් මේ අය. මොකද ඔයාලා මුනිදාස කුමාරතුංග මහතාගේ පොත්පත් එහෙම කියවලා තියෙන නිසා. ඔයාලා දන්නවද මුනිදාස කුමාරතුංග මහතා ලියපු රසවත් ළමා නවකතා තියෙනවා. ඒව මොනවද කියලා?
ඔව් ටීචර්, හත්පන, හීන්සලය, මගුල් කෑම.
ඔව්, ඒව තමයි මේ මුනිදාස කුමාරතුංග මහතා විසින් රචනා කරපු ළමා නවකතා. ඒ වගේම පුතේ මූර්ති ශිල්පීනුත් අපේ රටේ ජීවත් වෙනවා. ඒ තමයි පුතේ ජේ.ඩී.ඒ. පෙරේරා මහතා, ස්ටැන්ලි අබේසිංහ මහතා, තිස්ස රණසිංහ මහතා වගේ අය අපිට අමතක වෙන්නේ නැහැ. එහෙමනම් පුතේ අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ පවතින ජන ක්‍රීඩා පිළිබඳවයි. සිංහල වෙච්චි අපට ආවේණිකුණු සාම්ප්‍රදායික ජන ක්‍රීඩා තියෙනවා. ලෝකයේ හැම රටකම ඒ රටවල් වලට ආවේණිකුණු ජන ක්‍රීඩා තියෙනවා. ඉතින් ඒ විදිහට අපේ රටෙත් අපිට ආවේණිකුණු ජන ක්‍රීඩා ලෙස පනා හැංගීම, මේවර කෙලිය, ඔලින්ද කෙලිය, එළුවන් කෑම, චක්ගුඩු පැනීම, වලකජු ගැසීම වගේ ජන ක්‍රීඩා අපිට ආවේණිකුණු ජන ක්‍රීඩා. ඔයාලා පාසලේදිත් මේ ජන ක්‍රීඩා සිදු කරලා ඇති, නැත්නම් සෙල්ලම් කරලා ඇති. පංච ක්‍රීඩාව එහෙමනම් බොහෝ වෙලාවට ගෙවල් වල ඔයාලා සෙල්ලම් කරනවා. ඉතින් පුතේ මේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩා රැක ගැනීම ඔයාලගේ වගකීමක් වෙනවා. මොකද මේ සාම්ප්‍රදායික සිරිත් සංස්කෘතිය හා මේ ජන ක්‍රීඩා යන ඒවා අපෙන් ක්‍රමක්‍රමයෙන් ගිලිහිලා යන්න වෙලා තියෙනවා. ඒ මොකද අපි යාන්ත්‍රීකරණයට ලක් වෙලා අපිට කාර්ය බහුලත්වය වැඩි වෙලා. ඒක නිසා අපිට මේ අපේ තියෙන සාම්ප්‍රදායික සිරිත්‍රි සංස්කෘතිය ජන ක්‍රීඩා වගේ දේවල් පැත්තකින් තියලා අපිට ආර්ථිකය දිනා ගැනීමට අපිට ඒ තාක්ෂණය සමග දුවන්න සිදුවලා තියෙනවා. ඉතින් මේ අපි ලක්වැසේ වෙන පාඩමෙන් සමහර අවස්ථාවල මට හිතෙනවා මේ පාඩමෙන් මේ හඳුන්වලා දීලා තියෙන්නේ මේ සාම්ප්‍රදායික සංස්කෘතිය රැකගැනීමේ ජාතික වගකීම ඔයාලට පවරන්න. එහෙමනම් පුතේ දුවේ ඔයාලා හුරු පුරුදු වෙන්න ඕනේ පුංචි කාලේ ඉඳලම අපිට ආවේණිකුණු සංස්කෘතිය රැකගන්න. මේවා අපිට සබහා ධර්මයෙන් ලැබිලා තිබෙන උරුමයන්, දායාදයන්. එහෙමනම් පුතේ අද අපි ඉගෙන ගන්න ලැබුවේ අපේ පරිසර තේමාවක් වන අපි ලක්වැසියෝ කියන පාඩමයි. හොඳයි දුවේ පුතේ, මේ පාඩම ඉතාමත් රසවත් විදිහට ඔයාලා අධ්‍යයනය කරන්න ඇති. ආදරණීය දුවේ පුතේ, අපි ලක්වැසියෝ පාඩම මෙහෙම අවසන් කරන මොහොතේ මම ඔයාලට පුංචි අවවාදයක් දෙන්නම්. අපි ජාතීන් අනුව විවිධ වුවත් අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීම නම් අමතක කරන්න එපා. අපි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා සුළු ජනපිරිස් ලෙස ජීවත් වුණත් අපි ඔක්කොම එකමවකගේ දරුවෝ මෙන් සහයෝගයෙන් සහජීවනයෙන් කටයුතු කරන්න හුරු පුරුදු වෙන්න ඕනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ, මේ ලක්වැසියෝ යන තේමාවෙනුත් ඔයාලට කියලා දෙන්න හදන්නේ අපේ රටේ කිසිම ජාතිවාදී ගැටලුවක් නැතිව අපි ඔක්කොම එකමෙන් ජීවත් වෙන්න ඕනේ ආකාරය පිළිබඳවයි. මම හිතනවා ඔයාලා හැමෝම මේ බව අවබෝධ කරගන්න ඇති කියලා. ආදරණීය දුවේ පුතේ, අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකා වගේ කටයුතු කළේ නැත්තම්, සහෝදරත්වයෙන් කටයුතු කළේ නැත්තම් අපි ලෝකයේ හැමුවේ පරාජයට පත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා එකමුතු වී අපේ රටේ දියුණුවට, අපේ අධ්‍යාපනයේ දියුණුවට, අපේ සංස්කෘතිය රැකගන්න කටයුතු කරන්න හුරු පුරුදු වෙන්න ඕනි. ඔයාලා අහලා ඇති අර වටකුරුල්ලන්ගේ කතාව. වටකුරුල් ඔක්කොම එකමුතු වෙලා හිටියේ නිසා දැල උස්සගෙන ගිහින් එයාලගේ ජීවිත බේරගත්තා. ඒ වගේ තමයි පුතේ, අපි ජාතීන් අනුව විවිධ වුණත් අපි එකමුතු වෙලා සහයෝගයෙන් අපේ තියෙන අදහස් හුවමාරු කරගෙන එකිනෙකාට ආදරයෙන් හා ගෞරවයෙන් කටයුතු කරනවා නම් අපිට මේ රට ලෝකයේ ඉහළ තලයට ගෙන යන්න පුළුවන්. ඒ වගේම පුතේ, මෙහෙම පාඩම අවසන් වෙන අවස්ථාවේ මම ඔයාලට පුංචි ක්‍රියාකාරකම් කීපයක් දෙන්නයි සූදානම් වෙන්නේ. දැන් ඔන්න ඔයාලගේ පැන්සලයි පොතයි ළඟට අරගෙන මම මේ කියන ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න. ඉදිරියේ කාලයකදී අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. හොඳයි දුවේ පුතේ, එහෙනම් මං ඔයාලට ඉදිරිපත් කරන පළවෙනි ක්‍රියාකාරකම තමයි පුතේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කළේ කවුද? ශ්‍රී ලංකාවේ ජාතික ගීය නිර්මාණය කළේ කවුද? දෙවනි ප්‍රශ්නේ තමයි පුතේ, ජාතික ගීය ගායනා කරන විට අපි සිටිය යුතු ආකාරය ලියන්න. ජාතික ගීය ගායනා කරන විට අපි සිටිය යුතු ආකාරය ලියන්න. තුන්වෙනි ප්‍රශ්නය, ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථා ලියන්න. ජාතික කොඩිය අඩකුඹු කරන අවස්ථා ලියන්න. ඊළඟ ප්‍රශ්නය, අපේ රටට නිදහස ලැබුණේ කුමන වර්ෂයේද කවදාද? අපේ රටට නිදහස ලැබුණේ කුමන වර්ෂයේද කවදාද? හොඳයි පුතේ, මම ඔයාලට ඉදිරිපත් කරන දෙවනි ක්‍රියාකාරකම තමයි අපි අපේ රටේ ජීවත් වන ජාතීන් වර්ග කළා. අපි ජාතීන් අනුව හඳුනා ගත්තා. ඒ හඳුනා ගනිද්දී මම විවිධ ශීර්ෂ යටතේ, නැත්තම් විවිධ මාතෘකා යටතේ තමයි ඔයාලට මේ ජාතීන් හඳුන්වලා දුන්නේ. උදාහරණ වශයෙන් ගත්තොත් අපි සිංහල ජාතිය ගැන හඳුනා ගන්න අවස්ථාවේ අපි කතා කරා එයාලා කතා කරන භාෂාව, එයාලගේ ඇඳුම් පැළඳුම්, එයාලගේ ආහාර පාන, ඒ වගේම සිංහල ජනතාවගේ ආගම, එතකොට ඒ ආගමේ සංකේතය, ආගම ඇතුළත් ග්‍රන්ථය, ඊගාට අපි කතා කරා ආගමික සැරසිලි. මේ වගේ මාතෘකා යටතේ තමයි මම ඔයාලට මේ කරුණ පෙළගස්සලා කිව්වේ. ඉතින් ඔයාලා ඒ පිළිබඳව අවබෝධයක් ලැබුවා.